Honorable WMA Mamila Prasad, you have 10 minutes to second that motion.
Bumstuti, Nioja Katana Ekatumani, Etrama Dun Porondu itu Nokirimaki and Ojana, Mama Stira Karanama, Yagima Katawaram Bay Dima, Siemala Ganala and Adegilawa, then make a Viva de Samban, then Agama, the Dausapura, but Pulwa, Siemala Gana, Vidi again in the Patanga Katauki and Kuroka Budiga. Vipakshe Karebari Lisa Pikarane, may Ratata Obeising Idripatkar Porondusaha, Ojana. ක්‍රියාත්මක නොවීම පිළිබඳව අපේ අදහස ඉදිරිපත් කරන එක නේ විපක්ෂ කාර්යභාරය. ඔබට පුළුවන් අද දවසේ පුරා ඔබ කරපු දේවල් වලින් රට ලැබිච්ච යාපත සේවය ගැන කතා කරන්න අපි ආරම්භ කළොත් ඔයාලා මුලින්ම කතාව පටන් ගත්තේ මේ රටේ හොරකම වංචාව දූෂණය අවුරුද්දක් ගියා. විගණන පරීක්ෂාවක් කරලා මේ ශේෂ්ඨවල අර විගණාධිපතිතුමෝ කිව්වා මෙන්න මේ වගේ සල්ලි ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා හොරකම් කරලා තියෙනවා කියලා. අවුරුද්ද පුරාවට කෝ කරපු විගණන පරීක්ෂාවක් අධ්‍යාපන අමාත්‍යාංශය කම්කරු අමාත්‍යාංශය වෙන්න පුළුවන්. ඒ එක එක අමාත්‍යාංශවල මෙන්න හොරකම් වෙච්ච ප්‍රමාණය මෙන්න නාස්ති වෙච්ච ප්‍රමාණය මෙන්න අපි විසින් නතර කරලා තියෙන ප්‍රමාණය කෝ ලිඛිත වාර්තාවක් අවුරුද්ද පුරාවට ඉදිරිපත් කරන්න පුළුවන් වුණාද? අන්න එතනින් තමයි පටන් ගන්න ඕනේ සංවර්ධන ව්‍යාපෘති සහ නාස්තිය දූෂණය නවත්තන්න ආණ්ඩුව බලයට එන ප්‍රධාන යෝජනාව ප්‍රධාන අදහස පවා තවමත් සාර්ථකව සමාජයට ඒත්තු ගන්නට බැරිලා තිනවා. තාම හොරකමක් ගැන කියනවා විතරයි. හැබැයි අද වෙනකන් ඒක පිළිබඳව නිශ්චිත ගණනය කිරීමක් සහිත වාර්තාවක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ අතරවාරයේදී ඊළඟ කාර්යාව තමයි පළාත් සභා මැතිවරණය. ඔබ ඉදිරිපත් කරපු යෝජනා අවුරුද්දක කාල සීමාවක් තුල පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල ඔබ සඳහන් කරනවා. හැබැයි අවුරුද්දක් අවසාන වෙන තැනත් දැන් කියනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේට වඩා එහාට ගිහිල්ලා නිර්ණායක සහ මේ සීමා නිර්ණයන් ඉදිරිපත් කිරීම සහ පරණ ක්‍රමයට යනවාද අලුත් ක්‍රමයට යනවාද කියලා. එහෙම කියන්න දෙයක් නැහැ. බොහොම සරල බහුතරයකින් පරණ ක්‍රමයට ගියා මැතිවරණය පැවැත්තුවා. මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් අවශ්‍ය වෙන්නේ ඒ පළාත්වලට මේ මධ්‍යම රජයේ අර මේ කියපු කතාවම තමයි. මධ්‍යම රජයේ විසින් සම්මත කරන මුදල් ඇයි රට ඇතුලේ සංසරණය නොවෙන්නේ? ප්‍රාදේශීය සභා ටික පළාත් සභා ටික නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ හරහා මේක යාන්ත්‍රණය දුවවන්න පුළුවන්. එහෙමනම් පළාත් සභා මැතිවරණය වුණා කරන්නේ ජයග්‍රාහකය පරාජිතය තෝරන්න නෙවෙයි. ඒක හරහා මේ රටේ ওই ප්‍රාග්ධනයට වෙන් කරන මුදල් ටික රට පුරා බෙදා හරින්න පුළුවන්කම ලැබෙනවා. ඒ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාවයේ පැන නගින් එතනට. ඒ නිසා පළාත් සභා මැතිවරණයේ තවදුරටත් ප්‍රමාද නොකර තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න කියන එක තමයි කියන්නේ. එතකොට ඒ පොරොන්දුවත් අසාර්ථකයි කලින් පොරොන්දුවත් අසාර්ථකයි. තුන්වෙනි කාරණාව තමයි මේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම. දැන් අපි කතාව ආරම්භ කළේ මෙතනින්. ප්‍රධාන වශයෙන් ගත්තාම ඉන්ධන මිල අඩු කරනවා කිව්වා. කලින් හිටපු ඉන්ධන ඇමතිවරයාගේ ඉඳලා කොමිස් ගන්නවා මේක ආපු ගමන් රුපියල් 50කින් අඩු කළා යකි බද්ද අයින් කරනවා කියලා කිව්වා. ඒ කිසි දෙයක් නොවිච්ච තැනක ඉන්ධන මිල පහළ හෙලන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. ඊළඟ කාරණාව තමයි අත්‍යවශ්‍ය සහල්. දැන් සතොස විසින් සහල් අපේ හාලමතුමත් ඉන්නවනේ. සතොස විසින් සහල් මිලට සම්බන්ධ වෙලා ව්‍යාපාරයට ඇතුළු වුණා. ඒ හරහා ලංකාවේ සහල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගියාද? ගියා නම් ඔබේ ව්‍යායාමයේ සාර්ථකයි. ගියේ නැත්නම් අසාර්ථකයි. තවමත් සහල් වෙළඳපොලේ ගැටලුවක් තියෙන නිසා විපක්ෂයේ ලෙස අපිට ඒකමතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැතුව අපි මේ ඔබගෙන අමනා අපි කිව්වොත් මේ මත කරනවා නෙවෙයි. ඔබට පුළුවන් ඒ පිළිබඳව ඔබේ සාර්ථකත්වය ඉදිරිපත් කරන්න. සතුට ඉදිරිපත් වෙන්න කලින් සහල් මිල මෙන්න මෙතන තිබුණේ, දැන් තියෙන්නේ මෙතන. අන්න එතකොට ඔබේ ආණ්ඩුවේ සාර්ථකත්වය පෙන්වන්න කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මිල, ඉන්ධන මිල. තමතරව විදුලි බිල. විදුලි බිල පිළිබඳව අරගත්තාම විදුලි බිල අඩු කරන්නට මොනවද ගත්ත සාධනීය පියවරවල්? බලශක්ති එමුතුවත් ඉන්නෝනේ මෙතන. ඔබතුමා විසින් මොකද්ද මේ කාල සීමාව තුළ ඉන්ධන විදුලි බිල අඩු කරන්න ගත්ත ක්‍රියාමාර්ගය? මේ මන් දැක්කා මේ සතිය තුළ යලිත් වතාවක් විදුලි බිල වැඩි කරන්න උත්සාහ කරන අදහස් සහ යෝජනා ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ අතරින් කියවෙන දේ තමයි අවුරුද්දක කාල සීමාව තුළ දූෂණේ වංචාව නාස්තිය නවත්තුවා. හැබැයි ඒ වුණාට විදුලි බිල අඩු වෙලා නැහැ. එහෙනම් විදුලි බිල අඩු කිරීම අතින් අසාර්ථකයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරීම අසාර්ථකයි, ඊට අමතරව ඉන්ධන මිල අඩු කිරීම අතින් අසාර්ථකයි. ඒක තමයි ඔබේ ඉදිරිපත් කරපු යෝජනාවල පොරොන්දු ඉෂ්ට කරලා නැහැයි කියන කාරණාව. ඊළඟට තමයි ඔබ කිව්ව දේශපාලන පත්වීම. ලංකාවේ රාජ්‍ය සේවයේ ප්‍රධාන අර්බුදයක්, විදේශ සේවයේ ප්‍රධාන අර්බුදයක් දේශපාලන පත්වීම කියලා කිව්වා. දේශපාලන පත්වීම ඔබ ආවම නවත්තනවා කියලා කිව්වා. දේශපාලන පත්වීම වල මම කියනවා දේශපාලන පත්වීම නවත්තන්න උමනාවක් නැහැ. හේතුව තමයි රාජ්‍යය පවත්වාගෙන යන්න තමන්ට තමන්ගේ පදනම පවත්වාගෙන යන්න තමන්ට විශ්වාසදායක නිලධාරීන් පත් කර ගැනීම රාජ්‍ය පවත්වාගෙන යෑමට යහපතක්. ඒකේ වරද්දක් නැහැ. හැබැයි ඔබ කිව්වා මේ රටේ දේශපාලන පත්වීම නවත්තනවා. මේ රට විනාශ වුණේ දේශපාලන පත්වීම නිසා කියලා. හැබැයි දේශපාලන පත්වීම තාම ඔබ කරගෙන යනවා. ඔබ විසින් ආණ්ඩුවක් ලබා ගන්න කලින් මෙරටේ මිනිස්සුන්ට ලබා දුන්නු පොරොන්දු කඩවීම තමයි අද දවසේ යෝජනාව. ඒ නිසා දේශපාලන පත්වීම් 100යි 10 කරපත් කරලා තියෙනවා. ඊට අමතරව සිවිල් සේවයේ එහෙම නැත්නම් මේ සිවිල් සේවයේ පිටස්තරව අමාත්‍යාංශ ලේකම්වරු පත් කළා. විදේශ සේවයට පත් කරලා තියෙනවා. මේ සියල්ල ඇතුලේ ඔබ විසින් ඉදිරිපත් කරපු යෝජනා සහ පොරොන්දු කඩ කරලා තියෙනවා අවුරුද්දක කාල සීමාව තුළ. ඊළඟ ප්‍රධාන එක තමයි ටෙන්ඩර් මගඩි. මෙරටේ අදටත් මම කියනවා ප්‍රධාන අර්බුදයක් තමයි ටෙන්ඩර් ප්‍රශ්නය. කවද්ද අපි ටෙන්ඩර් වල ඔන්ලයින් සිස්ටම් එකට යන්නේ? මේ අවුරුද්දක කාල සීමාව තුළ මොනවද ඔබ ඔය ටෙන්ඩර් පිළිබඳව කතා අපි පොඩිම තැනින් පටන් ගත්තොත්, ප්‍රාදේශීය සභාවල වැඩියෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ට එල්ලවෙච්ච චෝදනාව තමයි පාරවල් වලින් හොරකම් කරනවා කියලා. දැන් ඔබේ ආණ්ඩුව විසින් මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පාරවල් සහ අනිකුත් දේවල් නිර්මාණය කරද්දී මොකද්ද අලුතින් නිර්මාණය කරපු ටෙන්ඩර් පටිපාටිය? තවමත් පරණ ක්‍රමයටම යන්නේ. ඒකෙනුත් ඔබ අසාර්ථකයි. ඔබ අලුත් ක්‍රමයක් හැදින්නවාද කියලා ආණ්ඩුව පැත්තෙන් ඔබට කියන්න අවස්ථාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඩිජිටලයිසේෂන් සඳහා ප්ලග් සිස්ටම් එකක් අයිකරන්න ආයතනයකට ලබා දුන්නා. ආන් ඒ ආයතනය ලබා දීමේ මිල වැඩිවීම අවුලක් නැහැ, ඒකේ ප්‍රශ්නයක් නැහැයි කියලා ඔබ කිව්වා. හැබැයි මහ ජනතාව විසින් දේශපාලන ව්‍යාපාර විසින් මේ තෙරපුම ආපු ගමන් අයින් කරගත්තා. ටෙන්ඩර් මගඩියක් වෙන්න ගිහිල්ලා නවත්ත ගත්තා. ඊළඟ එක තමයි සහල් ඇමතුමත් ඉන්නවා. මේ දවස්වල ආයි ගියා එකක්. සහල් සතසෙන් ලබාගත් මේ වී අලෙවි මණ්ඩලයේ විසින් ලබාගත් වී සහල් බවට පත් කිරීමට යාමේදී තෝරාගත් සහල් නිෂ්පාදකයන්ට පමණක් මේකට ඇතුළත් වෙන පරිදි ටෙන්ඩර් පටිපාටියක් නිර්මාණය කරලා තියෙනවා. තෝරාගත් අයට පමණක් ඇතුළු වෙන්න පටිපාටියක් නිර්මාණය කරලා තියෙනවා කියලා සමාජය ඇතුලේ කතිකාවතක් ගියා. හැබැයි මම දැක්ක එක తాවකාලිකව නවත්තලා තියෙනවා කියන අදහසකුත් මම දන්නේ නැහැ. ඒක පිළිබඳව අපි ඉදිරිපත් කරන්නේ මේ රටේ මහ ජනතාව විසින් අපිට ලබා දෙන දේවල්. ඒ වගේම තමයි ඊට වඩා එහාට ගියොත් අපි බස් ලංකාවට දැන් මෙට්‍රෝ සමාගම ඉතිගලා බස් ගෙනීම පිළිබඳව එකක් සඳහනක් තියෙනවා. ලංකා අශෝක් ලේලන් සමාගම කියලා කියන්නේ ලංකාවේ ආණ්ඩුවට 142ක් කොටස් තියෙන සමාගමක්. දැන් රාජ්‍ය ව්‍යාපාර හොඳයි කියලා කියන ඔබ ලංකා අශෝක් ලේලන් රාජ්‍ය කොටස් තියෙන සමාගම වෙනුවට වෙනත් රටකින් බස් ගෙන්නඳ සැලසුම් කරලා තියෙනවා. ඒතර ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ දෙබිඩි ප්‍රතිපත්තිය. එක පැත්තකින් ඔබ කියනවා රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කළ යුතුයි. ලංකාවට ඕන බස් ටික හැබැයි වෙන රටකින් ගේනවා. එතනදී පවා වෙනත් සමාගම් වලට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළා. මොනවාද කොන්දේසි? බස් 750ක් හදලා තියෙන්න ඕනේ අවුරුද්දකට. බස් 50ක් රටවල් පහකට යවලා තියෙන්න ඕනේ. අශෝක් ලේලන්ඩ් ඇතුළු අනෙකුත් සමාගම් වලට මේක එන්න බැරි වෙන්න කන්ඩිෂන් දාලා ඊළඟට මොකද කරන්නේ? Taman තෝරාගත්ත සමාගමට ඉඩ දෙනවා. එක පැත්තකින් අර මං කියපු විදිහට සහල් ව්‍යාපාරයේදී Taman ඕන කෙනාට ටෙන්ඩරේ දෙන්න යනවා. බස් ගෙන්නනකොට එතන ටෙන්ඩරේ Taman ඕන කෙනාට දෙන්න යනවා. රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕනි කියලා කිය කිය රාජ්‍ය ව්‍යාපාර අතෑරලා අනිත් පැයට ටෙන්ඩරේ ලබා දෙනවා. ඒතර මේවා තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්න. ඊළඟ එක තමයි ඊටත් වඩා බරපතල කාරණාව සමාජය ඇතුළේ යන්නේ ගල්ලඟුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගල්ලඟුරු පිළිබඳ ප්‍රශ්නේ තමයි මාර්තු මාසයේදී ගල්ලඟුරු මේ සමාජයේ මට එවන ප්‍රශ්න නේද? මේ මගේ පෞද්ගලික ප්‍රශ්න නෙමෙයි. මාත් එක්ක පෞද්ගලිකව මනාප කරගන්න දෙයක් නෑ.
අමිර ප්‍රසාද් you have 2 more minutes.
මට මාත් එක්ක පෞද්ගලිකව ප්‍රශ්න අධිකරණ කරන්න නෑ. මොකද මේ ගල්ලඟුරු ප්‍රශ්නේ. සාමාන්‍ය මාර්තු මාසයේ තමයි ගල්ලඟුරු ලංකාවට ඉල්ලුම් කරන්න ඕනේ. හැබැයි මේ අවුරුද්දේ ඉල්ලුම් කරන්නේ සැප්තැම්බර් මාසයේ හදිසි මිලදී ගැනීම සඳහා. ඊළඟට ඒ ටෙන්ඩරේ ලබා දීමේදී තිබුණු කන්ඩිෂන් අඩු කළා. බස් ගේනකොට කන්ඩිෂන් වැඩි කරනවා Tamanට ඕන රටට දෙන්න. ගල්ලඟුරු ගේනකොට කන්ඩිෂන් 90%කින් අඩු කළා. එමෙතුමා ඉන්නවනේ උත්තර දෙන්න පුළුවන්. බොරුනම් බොරු. මට මේ ලැබුණ තොරතුරු. ඊළඟට ඒකට ලබා දුන්නු සමාගමට ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරපු සමාගමකට සහල් ගෙන ඒමේදී උල්ලංඝනය කරපු සමාගමකට දුන්නා කියලා තොරතුරක් ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් ටෙන්ඩර් පටිපාටිය ඇතුලේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙනද මේ කන්ඩිෂන් අඩු කළේ? එහෙම නැත්නම් ප්‍රසම්පාදන කොමිසමෙන් කොමිස් අවසර අරගෙනද මේක අඩු කළේ කියලා ඇමතිවරයාට තියෙනවා වගකීමක් ඉදිරිපත් කරන්න. ටෙන්ඩර් පටිපාටිය නැවත කියනවා මේ මොන උත්තරය දුන්නත් කරුණාකරලා ටෙන්ඩර් ඔන්ලයින් සිස්ටම් එකට අනිත් අයට බලන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න. ඒක තමයි ඔබේ යෝජනාව. ඊළඟ එක තමයි පාස්කු ප්‍රහාරය. ඔබ පාස්කු ප්‍රහාරය පිළිබඳව විශාල ආන්දෝලන ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් කරලා ආපු ආණ්ඩුවක්. ආපු ගමන් මේක පිළිබඳව සියලු දේවල් කරනවා කියලා කතෝලික ජනතාවට කිව්වා. මම දැක ඊයේත් එක ප්‍රවෘත්තියක් යනවා. කොහෙන් යනවාද කියලා අපි දන්නේ නැහැ. මහමොලකරුවා සොයාගත්තයි කියන කාරණාව පිළිබඳ ප්‍රවෘත්තියක්. ඊට අමතරව හැම අවුරුද්දකම ආරම්භයේදී මම දැක ජනාධිපතිවරයාත් කියනවා මාසයකින් හොයා ගන්නවා. ඊට පස්සේ හමුදා නිලධාරීන් දෙන්නේ කතරගොඩ ගන්න යනවා. ඇයි මේ තවදුරටත් පාස්කු ප්‍රහාරයේ කතාව අවසන් කරලා පරීක්ෂණවලින් දඬුවම් ලබා දීම වෙනුවට ඒක පාපන්දුවක් බවට පත් කරගෙන ඒ මිනිස්සුන්ගේ වේදනාව දුක තවදුරටත් දේශපාලනව භාවිතා කරන්න කියලා පොරොන්දු ඉෂ්ට කරලා නැහැයි කියන එක තමයි එතනත් කියන්න තියෙන්නේ. අවුරුද්දක කාල සීමාව පුරාවට ඔබට බැරි වෙනවා. ඊළඟට තමයි රාජ්‍ය සේවයේ උසස් වීම. රාජ්‍ය සේවයේ උසස් වීම අරගත්තාම දැන් මට වෙලා තියෙනවා
මේ දීර්ඝ කාලයක් උසස්වීම් නොලැබීම කාණ්ඩය යටතේ විශේෂ කාර්ය බලකායි 170ක් බඳ ගන්න පුළුවන් පුරප්පාඩු. හැබැයි මෙතනට අදාළව අරගෙන නැහැ මේ මේ කාල සීමාව තුළ එයාලාගේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා.
ඒ අයව අතෑරලා මීසම් කුඩි ප්ලීස් වයින්ඩ් අප්.
ඒ අයව අතෑරලා ඉතිරි පුරප්පාඩු ටික පුරවල නැහැයි කියන එක. ඒතොර මේ රාජ්‍ය සේවයේ උසස්වීම් පිළිබඳ ප්‍රශ්නේ ඊළඟ එක තමයි ඊළඟ කතාව තමයි රාජ්‍ය ව්‍යාපාරවල ලාභය. මම දැක ඊයේ නියෝජ්‍ය ඇමති කෙනෙක් කියලා ලොකු කතාවක් කියනවා මෙන්න මෙහෙම. ව්‍යාපාර කරන්න නොදන්න අය හා හොරකම ජීවිකාව වුණු අය රාජ්‍ය ව්‍යාපාර කළාම ඒවා විනාශ වෙනවා. එහෙම කතාවක් කිව්වා. ඊළඟ එක තමයි මේ අවුරුද්දේ පළවෙනි මාසයේ ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනවල ලාභය 17.5කින් අඩු වෙලා ලාභාංශ 21.8කින් අඩු වෙලා තියෙනවා කියලා ආර්ථික විද්‍යාව පිළිබඳව ලිපියක් මම අරගත්තා. එහෙමනම් දැන් මේකෙන් කියවෙන්නේ මොකද්ද? ජනාධිපතිවරයා හොරෙක් කියලා කියනවා මේ නියෝජ්‍ය ඇමතිතුමා. තාත්තගේ පුතා. පුතාගේ චතුරංග අපේසිංහ නියෝජ්‍ය ඇමතිතුමා. පියා හරි උත්තර දුන්නට කමක් නැහැ. එතුමා කියනවා ඔබේ නායකයා හොරෙක්. ව්‍යාපාර කරන්න නොදන්න අය හා හොරකම ජීවිකාව වුණු අය රාජ්‍ය ව්‍යාපාර කළාම විනාශ
වෙනවා.
ජනාධිපතිතුමාගේ මෙන්න ලාභාංශ සහ ලාභය අඩු වෙලා. එහෙමනම් ආයෙත් මගේ ප්‍රශ්නේ මෙතනට රාජ්‍ය ව්‍යාපාර කරන්න ඔබ ආපු අය ව්‍යාපාර වර්ධනය කරන එක හොඳයි. එක පැත්තකින් අශෝක් ලේලන්ඩ් වලින් ඒක අයින් කරනවා. මේ පැත්තේ රාජ්‍ය ව්‍යාපාර ලාභය අඩු වෙනවා. ටෙන්ඩර් මගඩිය ඇතුළු විශාල ප්‍රමාණයක අර්බුද තියෙනවා. අපි විපක්ෂයේ ලෙස මේ මතු කරමින් ඉන්නේ රටේ මිනිස්සු විපක්ෂය සඳහා ලබා දුණු කාර්යභාරය මිසක් ඔබත් එක්ක පෞද්ගලික මනාපයක් නෙවෙයි. ඔබට පුළුවන් මෙතනින් පස්සේ ඔබේ කණ්ඩායම් සෝෂල් මීඩියා ටීම් දාලා අපි කතා කරන කතාවට දාලා දේවන්ත ප්‍රහාරයක් එල්ල කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඕනේ තීක. අපිට ඡන්දේ නොදුන්නු ඔබ ඡන්දේ දුන්නු සෝෂල් මීඩියා වල අයිතිකාරයත් ඇවිල්ලා ඉන්නවනේ. ඡන්දේ දුන්නු ඔබට දුන්නු අය අපේ කතාව අහගන්න තමයි උමනාව තියෙන්නේ. කමෙන්ට්ස් බලකා යන්නේ සියලු දේවල් දාලා මේ කතාව වලට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්න හේතුව ඔබ ඉදිරිපත් කරන මොන අදහස් ඉදිරිපත් කළත් විපක්ෂයේ කාර්යභාරය අපිට කළ හැකි උපරිමයෙන් කරනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.
Honorable Prime Minister, you have 16 minutes. What's your point of order, Honorable Narin Bandara?
අර නියෝජ්‍ය කතානායකතුමනි, මම කතාවේදී ප්‍රොෆෙසර් ප්‍රියංග දුනුසිංහ මහත්මයාගේ ලිපිය පළ වුණේ මව්බිමේ කියලා කිව්ව එක නිවැරදි වෙන්න ඕන. Daily FT එකේ සිංහල පරිවර්තනයේ ලංකාදීපේ තමයි සිදු වුණේ.
May that be noted.